SBS Audio is supported by advertising.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS Radio.
ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන බොහෝ දෙනෙක් ආර්ථික අපහසුතාවයන් මේ වන විට අත්විඳිනවා. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල්වල ආර්ථික අවපාතයන් මේ වන විට දකින්නට ලැබෙනවා. එංගලන්තය සහ ජපානය මේ වන විටත් ආර්ථික අවපාතයන් අත්විඳිනවා. ඉතින් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියේදී මේ වගේ ආර්ථික අවපාතයකට යාමේ අවධානමක් තියෙන්න පුළුවන්. ඉතින් මෙම අවධානම මොන වගේද සහ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා පෙර සූදානම් වීමට ඔබට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා සාකච්ඡා කරන්න අද අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අද අපිත් සමග සම්බන්ධ වෙන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වරලත් ගණකාධිකාරීවරියක් වන රූපා වික්‍රමරත්න මහත්මිය. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමියව අපේ SBS සිංහල වැඩසටහනට.
ආයිබෝන් දිනේ.
හොඳයි. ඉතින් ආර්ථික අර්බුදයක් කියලා නිශ්චිතවම නිර්ණය කරන්නේ මොන වගේ සාධක මතද කියලා සාකච්ඡාව ආරම්භයේදී අපි අපේ අසන්නන්ව දැනුවත් කරලා ඉමු.
අපි ආර්ථික අර්බුදයක් කිව්වහම අපි ආර්ථිකයක් මනින්න නිමි ගොඩක් තියෙනවා. එකක් තමයි මහ බැංකුවක් කරන මුදල් අනුපාතය, ඊළඟට උද්ගමනය, ඊළඟට විරේකියාව, ඊළඟට ඒක පුද්ගල ආදායම, සුද්ධ අපනයන, ඊළඟට ගලදේශිත නිෂ්පාදනය. ඒ වගේ කාරණා තමයි අපි බලන්නේ මේ වගේ අවපාතයකට යනවාද කියන එක.
හොඳයි රූප මහත්මිය, ඉතින් ඔස්ට්‍රේලියාවට මේ වගේ තත්ත්වයක් ඇතිවීමේ අවදානම මොන වගේද කියලා දැනගන්න අපි කැමතියි.
අපේ ආර්ථිකය ගත්තොත් මේ ඔස්ට්‍රේලියාවේ ඔබ දන්නවා ඇති 2022 මයි මාසේ ඉඳලා බේසිස් පොයින්ට් 425කින් කෑෂ් රේට් එක, එහෙම නැත්නම් මුදල් අනුපාතය වැඩි කරලා තියෙනවා. ඒක නිසා නිවාස ණය ගැනුම්කරුවන්ට වැඩි පොලි ගෙවීමට සිද්ධ වුණා. ඇත්තටම කියනවා නම් 100%-162%කින් ණය වාරිකය වැඩි වුණා. ඒ එක්කම මේ මුදල් අනුපාතය වැඩි කිරීම නිසා උද්දමනය වැඩි වුණා, පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි වුණා. ඒ නිසා තමයි අපේ ජනතාවගේ මුදල් පසුම්බියට හානියක් වෙලා තියෙන්නේ. මොකද ජීවන වියදම වැඩි වුණා. ඒ අතරම අපේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක, එහෙම නැත්නම් විරකියාව කියන එක 2023 දෙසැම්බර් මාසෙ වන විට 3.9 දක්වා වැඩි වුණා. ඊළඟ එක තමයි අද ඔබලන් මේ ප්‍රවෘත්ති අසනවා නම් දැනගන්න පුළුවන් අපේ ආර්ථිකය එච්චර වැටිලා නැහැ, අපේ ආර්ථිකය ටිකක් හොඳයි කියලා. නමුත් එහෙම වුණේ ඇත්තටම සංක්‍රමණිකයන් ආවා මිලියන භාගයක්. එතකොට ජනගහනය වැඩිවීමත් එක්ක ආර්ථිකය ටිකක් කුම්බල දෙන්නවා. ඒකයි වුණේ. නමුත් ඒක පුද්ගල ආදායමට අනුව 100.3%කින් පැකිලිලා තියෙනවා. ඊළඟට 100.1%කින් අඩුවෙලා තියෙනවා 2022 සමානුපාතිකව. දැන් මේගොල්ලන් බලනවන ශුද්ධ අපනයන, එහෙම නැත්තම් නෙට් එක්ස්පෝර්ට්ස් කියන එක. එතකොට නෙක්ස් එක්ස්පෝර්ට් ඉහළ ගිය බව පේනවා. නමුත් මේක තාර්ථික නෑ, අතාර්ථික. මේකට හේතුව ආනයනය අඩුවීම නිසා. දැන් ඉවත් ව්‍යාපාරිකයන් පිටරටින් භාණ්ඩ ගැනීම අඩු කරලා ගබඩා කිරීම අඩු කරලා තියෙන. මොකද ජීවන වියදම වැඩි වුණහම මහජනතාව කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ විතර පරිභෝජනය කරන්නේ. එතකොට මේ පිටරටින් ගෙන්වන බඩු ගන්න එක අඩු කරලා තියෙනවා. විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය අඩු කරනවා. ඊළඟට ගත්තොත් අපේ දළ දේශිත නිෂ්පාදනය, එහෙම නැත්නම් ග්‍රොස් ඩොමෙස්ටික් ප්‍රොඩක්ට් කියන එක පහුගිය කාසි තුනේම 5%ට වැටිලා තිබුණා. දෙසැම්බර් මාසෙ වෙනකොට 1.5%. දැන් අන්එම්ප්ලොයිමන්ට් රේට් එක, එහෙම නැත්නම් විරකියාව සාමාන්‍යයෙන් පවත්වගෙන යන්න කියලා හිතනවා 3.5%. නමුත් GDP එක නැත්නම් දළ දේශිත නිෂ්පාදනය 2.5%වත් පවත්වාගෙන යා යුතුයි. ඉතින් බලනකොට අපිට පේනවා හැමෝටම හිතන්න පුළුවන් ඕස්ට්‍රේලියාව අවපාතයකට යනවද කියන එක. හැබැයි ඉතින් දැනට තියෙන තත්ත්වය අනුව අපේ ලංකාවේ භාෂාවෙන් කියනවා නම් අපි ඉන්නේ වැට උඩ. අවපාතයට වැටෙනවද නැද්ද කියන එක තාම ෂුවර් නෑ. මොකද දැන් රජය කියනවා නැත්නම් මහ බැංකුව කියනවා 3.3 දක්වා අගෝස්තු වෙන විට අදියර 3කින් පොලි අනුපාතය අඩු කරන්න යනවා කියලා. ඉතින් එහෙම වුණොත් මිනිස්සුන්ට ටිකක් හානියක් ලැබෙනවා. ඊළඟට බජෙට් එක කෙරෙනවා අයවැය වාර්තාව දැන් මේ මාසේ. ඒකෙන් ගොඩක් බදු සහන ලබා දෙනවා. ඒ නිසා ආර්ථිකය ටිකක් ශක්තිමත් වෙයි කියලා හිතන්න පුළුවන්. මොකද අපි 2008 ඕස්ට්‍රේලියාවේ සත්‍ය දළුවතෙන් සාමාන්‍යයෙන් නිවාස ණය හිමියෙක් ගෙවන පොලිය 9%කටත් වැඩි. මහ බැංකුවේ කෑෂ් රේට් එක 7%කටත් පොඩ්ඩක් වැඩියෙන් ගිහිල්ලා තිබුණා. එහෙම අවස්ථාවක එච්චරම කරදරයක් ඕස්ට්‍රේලියාවට වුණේ නැහැ. දැනටමත් ජපානය, එංගලන්තය වගේම යුරෝප් රටවල් බොහොම අමාරු තත්ත්වයක ඉන්නේ. ජපානය, එංගලන්තය වගේම අවපාතයකට ගියා පසුගිය වසර අවසාන භාගයේදී. ඊළඟට යුරෝ කලාපයේ ආර්ථිකය නැමැතිමක් සිදු වෙලා තියෙනවා. නමුත් අපේ තවමත් බිංදුවට දැස්සේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ටිකක් සතුටි කියන්න කාම වැඩ උඩ ඉන්නවා කියන එක.
හොඳයි රූප මහත්මිය, ඉතින් යම් හේකින් ආර්ථික අර්බුදයක් ඇති වුවහොත් වැඩිම අවධානමට ලක්විය හැකි රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍රයන් මොනවද කියලත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, ඔබට මතක ඇති ගෝලීය වසංගත සමයේදී මෙවැනි අපහසුතා මහජනයාට විඳීමට සිදු වුණා. මේ වගේ වැඩි හරියක් ප්‍රශ්න ඇති වෙන්නේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රැකියා කරන අයට. මොකද කියනවා නම් කට්ටිය එහාට මෙහාට විනෝද ගමන් යන එක අඩු කරනවානේ. මොකද මුදල් පසුම්බිය පිළිලා නැහැනේ මහ ජනතාවගේ. ඉතින් ඒක නිසා අත්‍යවශ්‍ය දේවල් වලට පමණයි සීමා වෙලා තින්නේ. ළඟට විනෝදයේ සඳහා පවත්වගෙන යන රැකියා තියෙන්නේ. අර එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි කියන එකේ රැකියා තියෙනවා අඩු වෙන්න පුළුවන්. ඊළඟට නිහ ඇඳුම් වෙළඳාම, අර ඩිසයිනර් ක්ලෝත්ස් කියන ඒවා හුඟක් දෙනෙක් ගන්න යන එක නැහැ. උදාහරණයක් වශයෙන් දැන් මය ඩේවිඩ් ජෝන්ස් වගේ කම්පැනිස් වල දැනට වෙළඳාම අඩු වෙලා තියෙන්නේ. සමහර මේ පස්සු අහලා තියෙනවා දැන් මය වගේ වගේ. ඊළඟට එක තමයි ගොඩ නැගිලි කර්මාන්තය. අපි දන්නවා දැන් සංක්‍රමණයන්ගේ වැඩිවීම නිසා නිවාස අඩුපාඩු තියෙනවා. නමුත් ගොඩනැගිලි හදන්න ගියාම අපිට හුඟක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න සිදු වෙනවා. ඒ නිසා ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ ද්‍රව්‍ය හුඟක් ඒවා ගේන්නේ පිට රටවලින්, විශේෂයෙන් චීනය වගේ රටවලින්. ඉතින් ඒක නිසා ඒක අඩුවීමත් එක්ක ගොඩනැගිලි හැදීම අඩාල වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩනැගිල්ල හදන්න යන කාලේ වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකෙත් අදාළ රැකියා අඩු වෙන්න පුළුවන්. ඊළඟට අවන්හල් දැසි යන්න පුළුවන්. මොකද අපි හැමෝම හිතන් ඉන්න ආද ගෙදර උයන්න ඕනේ, අපි හදේකට ගිහිල්ලා කමු කියලා. නමුත් ඒ සත්‍යයක් උදා වෙන්නේ මේ වගේ කාල සීමාවකදී. ඊළඟට තව එක්කෙනෙක් හිතන්න පුළුවන් අද පබ් එකට ගිහිල්ලා ඩ්‍රින්ක් එකක් ගහනවා එහෙම කියලා. එතකොට ඒවටත් යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒවට අදාළ රැකියා අඩු වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ වාතාවරණයක් තියෙනකොට අපරාධ හුඟක් සුලභ වෙනවා. මොකද දැනටත් ඕස්ට්‍රේලියාව ගත්තොත් හුඟක් අපරාධ වැඩි වෙලා තියෙනවා. එකක් තමයි හුඟක් දෙනාගේ මානසික ආතතියක් වෙනවා. විශේෂයෙන්ම මේ විරකියාව ගොඩක් එන්නේ අවුරුදු 25ට අඩු අය අතරේ. මොකද ඒගොල්ලන්ගේ මේ කුෂලතාවයන් වර්ධනය වෙලා නැහැනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට සල්ලි නැති වුණාම හුඟක් ඩ්‍රග්ස් වලට යනවා. ඒ වගේ ගිහලා අපරාධ දැනටමත් වැඩි වෙලා තියෙනවා අපි දකිනවනේ ප්‍රවෘත්ති වලින්. නමුත් අපි ගත්තොත් හොඳ රැකියා ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ රැකියා, සාත්‍ය සේවය ඒ වගේ කවදාවත් රැකියා විරල වෙන්නේ නැහැ. හැම වෙලාවෙම රැකියා ඕන තරම් තියෙනවා. ඊළඟට ගිනි නිවන හමුදාව, පොලිසිය, නේවි, ආමි ඒ වගේ රැකියාවලුනුත් ෆෙඩරල් ගවර්න්මෙන්ට් එකේ ජොබ්ස් කොයිලාවකවත් නැති වෙන්නේ නැහැ.
හොඳයි රූප මහත්මිය, ඉතින් මේ වගේ අර්බුදයකට පෙර සූදානමක් වීම සඳහා සාමාන්‍ය ජනතාව විදිහට කළ හැකි දේවල් මොනවද කියලත් අපි දැනගන්න කැමතියි.
ඕඩිනේස් දැන් මම හිතනවා අපේ ජනතාව දැනටමත් ඒව කරගෙන යනවා කියලා. අපි කියනවා නම් පළමුවෙන් අපි කරන්න ඕනේ අපේ අයවැය පිළිබඳව සැසඳීමක් කරන්න ඕන. අපිට කොච්චරක් ආදායම ලැබෙනවද, කොච්චරක් ගෙවීමක් තියෙනවද, අපි සමහරලාට අපේ රැකියාව නැති වුණොත් අපිට මොකද්ද වෙන්නේ කියන එක අපි පිළිබඳව හැඟීමක් අපිට තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි සාමාන්‍ය ගෙවෙන වියදම් තියෙනවනේ, දැන් ඔය අත්‍යවශ්‍යම නැති ඒවත් තියෙනවනේ, කන්ටෙන්ට් ඉන්ෂුරන්ස්, ඔය රක්ෂණය, එතකොට ඔය එක එක ඒවට ගෙවෙන සබ්ස්ක්‍රිප්ෂන්ස් කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි විනෝදාත්මක ඒවට, එතකොට සුපභෝගියා බාණ්ඩ ගන්න ඒවා, ඒ වගේ දේවල් අඩු කරන්න පුළුවන්. ඊළඟට එනර්ජි බේස් වෙනවිය ලයිට් ගෑස්, ඒ වගේ දේවල් කම්පයා කරලා සසඳලා බලලා අපිට පුළුවන් අඩුවෙන් දෙන අය ළඟට යන්න. මොකද හැමවෙලේම අපිට බලන්න පුළුවන් කවුද අපිට අඩුවට ගෙවන්නේ, අපිට අඩුවට මේක ලබා දෙන්නේ කියලා. ඊළඟ එක තමයි දැන් අපි නිවාසනය හුඟක් වැඩි නිවාසනය තියෙනවානේ, නිවාසනය ප්‍රතිවියෝගගත කරන්න පුළුවන්. ඒක කරන්න ඉතින් ඒක වෙනම මම මාතෘකාවක්. නමුත් මම කෙටියෙන් කියන්නම්, දැන් බැංකු ඇවිල්ලා තරණකාරීත්වයක් තියෙනවනේ. එතකොට ඔබ පාරිභෝගික වශයෙන් අපිට පුළුවන් බැංකු අතර සැසඳීමක් කරලා අඩුවෙන් දෙන තැනකට මාරු වෙන්න. හැබැයි එතකොට තියෙන පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා, බ්‍රේකින් ෆීස්, ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට ණය ගොඩක් එකට වැඩිය තියෙනවා නම් අපිට ඒවා එකතු කරගන්නත් පුළුවන් එක ණයක් විදියට. ඊළඟට අපි හැමෝටම අතිරික්ත මුදල් ප්‍රමාණයක් ખર્ચ කරගන්න වෙනවා මේ වගේ පරිසරයකදී. මොකද අවශ්‍ය වෙලාවට අපිට අනිත් අයගෙන් ඉල්ලන්න බැරි වෙන්න පුළුවන්. මොකද හැමෝම එක තත්ත්වෙනේ ඉන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මුදල් ඉතිරි කරගන්න බලන්න ඕනේ. ඔබට අර මේ නිවාස ණයක් තියෙනවා නම් ඕෆ්සෙට් account එකක් කියලා තියෙන්නේ, ඒකේ මුදල් තැන්පත් කරගන්න පුළුවන්. එතකොට පොලියත් අඩු වෙනවා, අපිට ඉතිරි වීමකුත් තියෙනවා. ළඟට අනිත් එක තමයි පුළුවන් නම් අර මං කලින් කියපු රැකියාවලට මාරු වෙන්න පුළුවන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාත්න සේවය, ඒ වගේ දේවල් කවදාවත් නැති වෙන්නේ නැති රැකියාවනේ. ඊළඟ එක තමයි රැකියාවක් කරන කෙනෙක් නම් සුපර් ඇනිමේෂන් ස්කිල් එකක් හම් වෙනවනේ. දැන් රැකියාවෙන් විශ්‍රාම ගන්න ලෑස්තිලා ඉන්න කෙනෙක් නම් ඔබේ සුපර් ඇනිමේෂන් ගැන විමසල බලන්න ඕන. විශේෂයෙන්ම ඒ සුපර් ඇනිමේෂන් එක ඉන්වෙස්ට් කරනවානේ, ඒවා ඉතින් ඒව හොඳට විමසල බලලා හරියට කරන්න වෙනවා මේ කාලවලදී.
ඉතින් ඕස්ට්‍රේලියාව තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අවදානම සහ එවැනි ආර්ථික අවදානමක් ඇති වුහොත් විශේෂයෙන්ම අවදානමට ලක්වන රැකියා සහ ව්‍යාපාර ක්ෂේත්‍ර පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම මෙවැනි තත්ත්වයකට සූදානම් වීමට සාමාන්‍ය ජනතාව විදිහට අපිට කළ හැකි දේ පිළිබඳවත් අද අපි කතා කළා. ඉතින් අද සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. ඉතින් අද අපේ සාකච්ඡාවට එකතු වුණු රූපා වික්‍රමරත්න මහත්මියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි ඔබතුමියට අද අපිත් සමග සාකච්ඡාවට එකතු වුණාට.
ස්තුතියි දිනේෂ්, මට මේ අවස්ථාව ලබා දීපෙන යන SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.